ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS ගුවන්විදිලිය ප්‍රවෘත්ති කාලීන සිදුවීම් සහ තොරතුරු ඔබ වෙත සමීප කරවයි. සම්බන්ධ වන්න SBS සිංහල ගුවන්විදිලිය සමග sbs.com.au/sinhalese.
2021 වසරේ අවසාන සතියේ අවසාන සඳුදා දවසේ තමයි අපි මුණගැහෙන්නේ සතිය ශ්‍රී ලාංකේය පුවත්තිම සුම දිග හරින්නට. ගෙවි ගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු උණුසුම් සහ වැදගත් තොරතුරු මොනවද කියලා අපි හොයා බලන්නයි දැන් සූදානම් වන්නේ. අපි සම්බන්ධ කරගන්නවා ශ්‍රී ලංකාවේ සිට මාධ්‍යවේදී මනෝජ් උදටියාවල. මනෝජ්, ආයුබෝවන් සුබ දවසක්. බොහෝ දේවල් කතා බහ කරන්නට තිබෙනවා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන්. විශේෂයෙන්ම අර්බුද ගණනාවක් මේ වන විටත් මතුවෙමින් පවතිනවා. අපි එයින් පළමු කාරණා විදිහට කතා කරමු මනෝජ්. මේ වන විට ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මෙහි පැතිකඩයන් කිහිපයක් කතා කරන්නට හැකියාවක් තිබෙනවා. විදේශ සංචිත ශ්‍රී ලංකාවට අහිමි වියාමේ ප්‍රවණතාවය දැන් කෙමෙන් කෙමෙන් උග්‍ර වෙමින් පවතිනවා. ඒ අතරතුරේදී ශ්‍රී ලංකා මහ බැංකුව පසුගියදා නිවේදනයක් නිකුත් කළා. මේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 3 කට නැවත ගේන්නට සැලසුමක් තිබෙනවා කියලා. අපි එතනින් අපේ කතාව පටන් ගමු.
ඔව්, දැනට ගන්න ක්‍රියාමාර්ගත් එක්ක මේ අවුරුද්ද ඉවර වෙනකොට රටේ නිල සංචිත ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 3කට වැඩි මට්ටමකට අරන් යන්න පුළුවන් වෙයි කියලා ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා. ප්‍රධාන විදේශ විනිමය ලැබීම් ඒත් එක්කම මැද පෙරදිග අනෙක් කලාපීය බැංකු මේ ඔක්කොම එක එකතු වෙලා ඇමරිකන් ඩොලර් බිලියන 2ක පමණ විදේශ විනිමය හුමාරු පාසුකම් ලබා ගන්න කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා මා බැංකුව කියනවා. රජය ද්විපාර්ශ්වික මූල්‍යන පාසුකම් ලබා ගැනීම, ඒකාබද්ධ ණය පාසුකම් ලබා ගැනීම, ඒත් එක්ක බහුපාර්ශ්වික සංවිධානයක ණය ගැනීම ක්‍රියාවලියක් මේ ඔක්කොම කටයුතු බලාපොරොත්තු වෙන පරිදි ඉෂ්ට වෙයි කියලා මා බැංකුව කියනවා. ඊට අමතරව බලධාරීන් මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන නිලධාරීන් විවිධ විදේශ සංචාරවල මේ දවස්වල නිරත වෙනවා. ඉහළ මට්ටමේ විදේශ සංචාර ඒ රටවල් එක්ක කරන සාකච්ඡාවල ප්‍රතිඵල විදිහට විදේශ විනිමය පහසුකම් ඉස්සරහට තවදුරටත් ලැබෙන්න නියමිතයි කියලත් වාර්තා වෙනවා. ඒත් එක්කම විදේශ සේවාවල නිරත වෙලා ඉන්න අයගේ ප්‍රේෂණ වෙනුවෙන් දැන් දිරිදීමනා ක්‍රම හඳුන්වලා දීලා තියෙනවා. විශේෂයෙන් ඩොලර් එකකට අමතර රුපියල් 10ක දීමනාවක් ගෙවීම වගේ දේවල් අපි දැක්කා. ඒවා දෙසැම්බර් 31 වෙනකන් තිබුණු කාල සීමාව ජනවාරි මාසයේ අවසාන වෙනකන් දික් කරලා තියෙනවා. ඒත් එක්කම අපනයන ආදායම් නැවත ගෙන්න ගන්න උත්සාහ කරනවා. එතකොට විවිධ පරිවර්තනය කිරීමේ අවශ්‍යතා මේ වගේ විදේශ විනිමය වෙළඳපළේ තියෙන පැති කිහිපයක් ගැන මහ බැංකුව කරන මැදිහත් වීම එක්ක නිල සංචිත තවදුරටත් ගොඩනගා ගන්න පුළුවන් කියලා මහ බැංකුව විශ්වාස කරනවා. ඒත් එක්කම විදේශ රැකියා වලට පිටත් වෙන පිරිස මෑත කාලේ වර්ධනය වෙලා තියෙනවා. සංචාරක පැමිණීම් ක්‍රමයෙන් වර්ධනය වෙලා තියෙනවා. ඉතින් මේ ඔක්කොම ගැන අවධානය යොමු කරාම ඉදිරි කාලේ මීටත් වඩා විදේශ විනිමය සංචිත යහපත්ත්වයකට පත්කර ගන්න පුළුවන් වෙයි කියලා ආණ්ඩුව විශ්වාස කරනවා. ඉතින් මේ පවතින විදේශ විනිමය අර්බුද විසඳ ගන්න ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වගේ ආයතනයක කටයුතු කිරීමට ලොකු සූදානමක් තියෙන බවක් පේන්න නැහැ. ඊළඟ කැබිනට් මණ්ඩල රැස්වීමදී ගැන සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඒ කැබිනට් මණ්ඩල රැස්වීමට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා සහ මා බැංකු අධිපතිවරයා ගේනවා ගන්න ඒ පිළිබඳ කරුණු විමසන්න කැබිනට් මණ්ඩලයට කැඳවලා තියෙනවා. කැබිනට් මණ්ඩලයේ මේ සතියේ නිවාඩු පැවැත්වෙන්නේ නැහැ. විශේෂයෙන් පාර්ලිමේන්තු පැවැත්වීම සහ මේ වසර අවසාන නිවාඩුවත් හේතු කරගෙන ලබන අවුරුදු 3 වෙනිදා ඊළඟ මාසේ 3 වෙනිදා තමයි කැබිනට් මණ්ඩලයේ රැස් වෙන නියමිත වෙලා තියෙන්නේ. එදාට ඒ පිළිබඳව බොහෝ දුරට විධිමත් තීන්දුවක් ගන්න නියමිතයි කියලා වාර්තා වෙනවා.
ඔව්, මනෝජ් සඳහන් කරපු ආකාරයට විශේෂ කැබිනට් රැස්වීම පිළිබඳව අමාත්‍ය නිබල් සිරිපාලද සිල්වා මහතා මෙන්න මේ ආකාරයට තමයි අදහස් දක්වා සිටියේ.
එහෙමනම් ණය ගෙවීමට අපි කොහෙන්ද අපි මුදල් හොයාගන්නේ? ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන එක. දෙවැනි එක තමයි අපට හිතවත් චීනය, ඉන්දියාව සහ අනිකුත් මැද පෙරදිග රටවල් වලින් මේ මුදල් ප්‍රමාණය ලබා ගැනීම. දැන් ඊළඟ කැබිනට් මණ්ඩලයට නිවාඩ් කබ්‍රාල් මැතිතුමාත් ඒ වගේම ආටිගල මැතිතුමා ඇතුළු භාණ්ඩාගාරයේ මේ මුදල් අංශය කළමනාකරණය කරන අය ඇවිල්ලා අපට කරුණු කියලා දෙයි. ඒ නිසා ඊළඟ කැබිනට් මණ්ඩලයේදී කැබිනට් මණ්ඩලයේ සාමූහික තීරණයක් ගනි මේ පිළිබඳව ගත යුතු පියවර පිළිබඳව.
අපි ඊළඟ අවධානය යොමු වන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන්. එහි තවත් පැතිකඩක් තමයි විශේෂයෙන්ම මේ අත්‍යවශ්‍ය භාණ්ඩ සම්බන්ධයෙන් මතුවී තිබෙන හිඟය. අත්‍යවශ්‍ය භාණ්ඩ රැගත් කන්ටේනර් 1200ක් වරායෙන් මුදවා ගන්නට බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා, වෙළඳ අමාත්‍යවරයා මහබැංකුවෙන් ඩොලර් ඉල්ලා සිටියා. නමුත් ඒ සම්බන්ධයෙන් ලැබුණු ප්‍රතිචාරය එතරම් හොඳ එකක් නෙවෙයි කියලා තමයි පසුගිය සතියේදී වාර්තා වුණේ. මනෝජ්, මේ සම්බන්ධයෙන් වාර්තා වන නවතම තොරතුරු සහ මේ අර්බුදය කොහොමද ලබන වසරට 2022 වසරට බලපාන්නේ කියන කාරණාව අපි කතා කරමු.
ඔව්, දැන් විශේෂයෙන්ම දිගින් දිගටම බලපානවා තියෙන සංචිත ප්‍රමාණය, සහාය සංචිත ප්‍රමාණය පරිස්සම් කර ගැනීම. මේ ජනවාරි මාසයේ ඇමරිකන් ඩොලර් මිලියන 500ක ණයක් ශ්‍රී ලංකාව ගෙවන්න තියෙනවා. බිලියන 1.6ක සංචිත ප්‍රමාණයක් තියෙන්නේ. එතකොට අත්‍යවශ්‍ය ආහාර ලබා ගැනීමට වියදම් කරන්න ඕන ප්‍රමාණයක් තියෙනවා. මේ ඔක්කොම බැලුවට පස්සේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙනත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් නිදහස් කරගන්න අවශ්‍ය ඩොලර් කෝටි 2000ක් විතර ලබන මාසෙ මැද ලබා දෙන්න පුළුවන් කියලා මහ බැංකුව වෙන ළමාත්‍යංශයට කියලා තියෙනවා. වරාය දැනට ඉර වෙලා තියෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තියෙන කන්ටේනර් 1200ක් විතර නිදහස් කරගන්න ඇමරිකන් ඩොලර් කෝටි 2000ක් විතර මුදලක් ආනයන කරුවන්ට බැංකු වලින් නිකුත් කරන්න කියලා වෙන ළමාත්‍යංශය මහ බැංකුවෙන් මීට සති දෙකකට කලින් ඉඳලා වගේ ඉල්ලීම් ඉදිරිපත් කරලා තිබුණා. වෙළඳාම් අත්‍යංශයේ මේ ඉල්ලීම කරලා තිබුණේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයන කරුවන් වෙළඳෑමති බඳුරු ගුණවර්ධන මැතිතුමා හම්බ වෙලා කරපු ඉල්ලීමක් සැලකිල්ලට අරගෙන ඉතින් මේ ඩොලර් ප්‍රමාණය නිදහස් කරන්න මහ බැංකුවලින් එකඟ වෙලා තියෙනවා. නමුත් ගිය සතිය වෙනකොට මේක නිදහස් නොකිරීම ගැන විමසලා තියෙනවා බඳුරු ගුණවර්ධන මැතිවරයා. ඔහු මහ බැංකුවට ගිහිල්ලා පහුගිය බ්‍රහස්පතින්දා දවසේ මහ බැංකුවට ගිහිල්ලා අධිපතිවරයා හම්බ වෙලා සාකච්ඡා කරලා තියෙනවා. මේ ඩොලර් ප්‍රමාණය මේ මොහොතේ නිදහස් කරන්න අපහසුයි කියලා මහ බැංකු නිලධාරීනුත් කියලා තියෙනවා. ඒකට විශේෂම හේතුව තමයි ලබන මාසේ ගෙවන්න තියෙන ඇමරිකන් ඩොලර් කෝටි 50 එහෙම නැත්නම් ඇමරිකන් ඩොලර් මිලියන 500ක විදේශ ණය වාරිකය ගෙවන්න සූදානම් වෙනවා. හේතුව ඒක කියලා තමයි වාර්තා වෙන්නේ. නමුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය වල හිඟයක් ඇතැම් තැන්වල තවමත් තිබෙනවා. මේ අත්‍යවශ්‍ය භාණ්ඩ කන්ටේනර් කීපෙන් නිදහස් කරගත්තොත් ඒ හිඟයට තාවකාලික හෝ විසඳුමක් පිළියමක් ලැබෙයි කියන විශ්වාසයකුත් තියෙනවා.
ඒ අතරතුරේදී ශ්‍රී ලංකාවේ පසුගිය මාසයේදී උද්ධමනය බරපතල ආකාරයට ඉහළ ගිහිල්ලා කියලා තවත් ආරංචියක් වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ අර්බුදයේ තවත් පැතිකඩක් මෙන්න මේ ආකාරයට නිරූපණය වෙනවා. මනෝජ්, මේ සම්බන්ධයෙන් වාර්තා වන අලුත්ම තොරතුරු අපි දැනගමු.
ඔව්, ගිය නොවැම්බර් මාසේ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මත පදනම් වෙච්චි වාර්ෂික සාමාන්‍ය මතපිට උද්ධමනය 6.2% වෙනකන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒත් එක්කම වාර්ෂික ලක්ෂමයේ මතපිට උද්ධමනය 11.1% වෙනකන් ඉහළ ගිහිල්ලා තියෙනවා කියලා ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියනවා. ජාතික පාරිභෝගික මිල දර්ශකයේ වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනින මේ මතුපිට උද්ධමනය ඔක්තෝබර් මාසයේ 8.3% තමයි තිබිලා තියෙන්නේ. නමුත් නොවැම්බර් මාසෙ වෙනකොට මේක 11.1% වෙනකන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ආහාර, ආහාර නොවන කාණ්ඩ දෙකේම අයිතමවල මිල ගණන්වල සිද්ධ වෙලා තියෙන මාසික ඉහළ යාම් මේකට හේතු වෙලා තියෙනවා කියලා තමයි ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කියන්නේ. ආහාර කාණ්ඩේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේ 11.7 ඉඳලා නොවැම්බර් මාසයේ වෙනකොට 16.9 වෙනකන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ආහාර නොවන කාණ්ඩේ වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය ඔක්තෝබර් මාසයේ තියෙන 5.4 නොවැම්බර් මාසයේ 6.2 වෙනකන් ඉහළ ගිහිල්ලා තියෙනවා. ඒත් එක්කම නොවැම්බර් මාසයේ ජාතික පාරිභෝගික මිල දර්ශකයේ මාසික වෙනස 3.14 කියලා තමයි වාර්තා වෙලා තියෙන්නේ. ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකේ අයිතම වල මිල පිළිවෙලින් 2.61 සහ 0.5 ඉහළ යාම මේ ලක්නම් මේ විදිහට සටහන් වෙන්න හේතු වෙලා තියෙනවා කියලාත් වාර්තා වෙනවා. කොහොම වුණත් දැන් තියෙන තත්ත්වය අනුව විශේෂයෙන් මූල්‍ය ඉඟය, විදේශ විනිමය සම්බන්ධයෙන් වන ප්‍රශ්නය, ආහාර මිල ගණන් නිහල යාම මේ සියල්ල පදනම් කරගෙන උද්ධමනය වැඩිවීමකුත් අපේක්ෂා කරා ආර්ථික විශේෂඥයින් ආර්ථික විශ්ලේෂකයින් මේ ගැන කල්ලැටිව තොරතුරු සඳහන් කරලා තිබුණා. ඒකේ ප්‍රතිඵලයේ මේ වලට ලක්කම් වලින් පේන්න තිබෙනවා ලෝකෙ මුහුණ පාලා තියෙන අර්බුදයට ශ්‍රී ලංකාවටත් මුහුණ දෙන්න වෙලා තියෙන තත්වේ පරම කොච්චරද කියලා ඉලක්කම් වලින් වාර්තා වෙන්නේ එක අතකින් බැලුවොත් මේ විදිහට මදුර.
ඔබ නැවතත් එකතු වන්නේ SBS සිංහල ගුවන්විදුලියේ සතියේ ශ්‍රී ලංකේ පුවත්පත් සමත් සමගයි අපි කතා බහ කරමින් පසුවන්නේ ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ කරගත මාධ්‍යවේදී මනෝජ් උදරියාවල සමග. අපි ඊළඟට අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ පසුගිය සතියේදී ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු තවත් ප්‍රබලතම දේශපාලන ආරංචියක් සම්බන්ධයෙන්. ඒ තමයි ජාතික ජනබල වේගය නැත්නම් ජනතා විමුක්ති පෙරමුණේ නව ගමන් මගත් සමග ජාතික ජනබල වේගයේ නව හැරවුම පිළිබඳව විශේෂයෙන්ම මේ වන විට ශ්‍රී ලංකාවේ පත් වී තිබෙන නැත්නම් ඇති වී තිබෙන දේශපාලන අර්බුදයෙන් ගොඩගන්නේ කොහොමද මේ ශ්‍රී ලංකාව කියන කාරණාව සම්බන්ධයෙන් ඔවුන් විශාල වශයෙන් සාකච්ඡා කරනවා. මනෝජ් අපි ඒ ගැන අවධානය යොමු කරමු.
ඔහුමතර ජාතික ජනබල වේගය තමන්ගේ නියෝජිත මහා සමුළුව ජයවර්ධනපුර ප්‍රදේශයේදී බොහොම චාම් විදියට පවත්වන්න කටයුතු සූදානම් කරලා තිබුණා. පහුගිය මහමැතිවරණයේ ජාතික ජනබල වේගය කරලියට ආවා. ඊට පස්සේ ක්‍රියාකාරී දේශපාලනයෙන් ටිකක් ඈත් වෙලා තිබුණා. නියෝජිත මහා සමුළුවට 2000ක පමණ පිරිසක් සහභාගී වෙලා තිබුණා. විවිධ වෘත්තිකයන් මේ අතර ඉන්නවත් දකින්න තිබුණා. ජනතා විමුක්ති පෙරමුණ එක්ක වෙනත් කාලවලදී දේශපාලනය නොකරපු චරිත මේ අවස්ථාවේ දකින්න පුළුවන් වීමත් කැපී පෙනෙන සිද්ධියක්. ආර්ථික විසඳුම මේ වෙලාවේ ආර්ථිකයේ ජය ගන්න ප්‍රායෝගික විසඳුම් මාලාවක් ආන්ද්‍ර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකවරයා මේ අවස්ථාවේදී නියෝජිත මහා සමුළුවට ඉදිරිපත් කරලා තිබුණා. ඒත් එක්කම ජාතික ජනබල වේගය ජනවාරි 2 වෙනිදා ඉඳලා කොට්ටාස මට්ටමින් රැස්වීම පවත්වන්න සූදානම් වෙලා තියෙනවා. ඊට පස්සේ දිස්ත්‍රික් මට්ටමින් සම්මේලන පවත්වන්න ආගමික නායකයින් දරුවත් කරන්න නව දේශපාලන ව්‍යාපාරයට අනිකුත් දේශපාලන පක්ෂ සම්බන්ධ කරගන්න මේ ආදී ක්‍රියාකාරකම් රැසක නිරත වෙන්න සූදානම් වෙලා තිබෙනවා. විශේෂයෙන් මේ මොහොතේ ඉදිරි මැතිවරණයකදී ජනතා විමුක්ති පෙරමුණට ඉෂ්ට කරන්න තියෙන භූමිකාව මොකක්ද කියලා පක්ෂයක් විදිහට සාකච්ඡා වෙමින් තිබෙනවා. ඔබ සමාජ මාධ්‍ය බැලුවත් වෙනත් මාධ්‍යවලට ප්‍රවේශ වුණත් වෙනදට වඩා ජනතා විමුක්ති පෙරමුණ කණ්ඩායම පිළිබඳව ටිකක් ජනතා අවධානය යොමු වෙලා තිබෙන ඔවුන් ඒ පිළිබඳව කතා කරන අනාගත නායකත්වයන් පිළිබඳව වෙනස් විදිහකින් දකින්න උත්සාහ කරන බවක් සමාජයේ පේන්න තිබෙනවා. ඒක තමන්ට ලැබෙන ප්‍රතිචාරයක් විදිහට පරිවර්තනය කරගන්න ජනතා විමුක්ති පෙරමුණ මේ දිනවල කටයුතු කරමින් ඉන්නවා, විශේෂයෙන්ම ජාතික ජනබල වේගී විදිහට.
ඔව්, ඒ අතරතුරේ දේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කොළ එළියක් දැල්වී තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණත් සමග සන්ධානගත වී ඊළඟ ආණ්ඩුව තැනීමට මේ සම්බන්ධයෙන් වාර්තාවන අලුත්ම තොරතුරු කොහොමද මනෝජ්?
මේ සාකච්ඡා පටන් ගන්න කලින්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා බෑසිරි ජයසේකර රාජ්‍යමතිවරයා අදහස් දක්වලා තිබුණා. අපි ජනතා විමුක්ති පෙරමුණත් එක්ක සාකච්ඡා කරන්න කැමතියි කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම්වරයා කිව්වා. කොමන ජාතික ජනබල වේගයේ ඒ සාකච්ඡාවට එතරම් මනාපයක් තියෙන බවක් ඔවුන් පළ කරපු අදහස් වලින් පේන්න තිබුණේ නැහැ. මේකත් ගෙවුණු සතියේ ටිකක් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් බවට පත් වුණා.
ඒ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මෙන්න මේ ආකාරයට තමයි අදහස් පළ කර සිටියේ.
මේ රට හදන්න බෑ, මේ රට විනාශ කරපුවා ඇත්තක එකතු වෙලා. මේ රටේ බහුගේ කාලේ ආණ්ඩු කරපු, මේ ආර්ථික විනාශ කරපු, රට ණය කරපු, රටේ මහජන මුදල් හොරකම් කරපු, නාස්ති කරපු කිසිම දේශපාලන පක්ෂයක් එක්ක එකතු වෙලා රට හදන්න බෑ. අපිසක් ආයෙක්වත් එකතු වෙන්නේ නැහැ.
හොඳයි, පසුගිය සතියේ ශ්‍රී ලංකාවෙන් වාර්තා වුණු තවත් ආන්දෝලනාත්මක ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් තමයි දැන් අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉවත් වී තිබෙනවා. මොකක්ද මේ පාර හේතුව සහ මේ අර්බුදය නිමා වෙන්නට යම් කිසි ආකාරයේ ලකුණු පහළ වෙලා තිබෙනවාද කියලා අපි දැනගන්නට කැමතියි මනෝජ්.
ඔව්, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා විදිහට කටයුතු කරපු මහාචාර්ය උදිත්කේ ජයසිංහ ඒ තනතුරෙන් ඉවත් කරා. අවුරුදු 3ක් ඇතුළේ කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් අසුනට සිව්වෙනියත්ව මේ වෙනකොට පත් කරලා තියෙනවා. වයඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා විදිහට කටයුතු කරපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ ජයසිංහ මහත්මයා කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙන්න කලින් පහුගිය අවුරුද්දක විතර කාලය ඇතුලේ අමාත්‍යාංශ ලේකම්වරුන් 2 දිනක් පත් වෙලා තිබුණා. එක්කෙනෙක් තමයි විශ්‍රාමික මේජර් ජෙනරල් සුමේද පෙරේරා, ඒත් එක්කම එම්.බී. රෝහණ පුෂ්පකුමාර. මේ අය දැන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ අලුත් ලේකම්වරයා විදිහට පත් කරලා තියෙනවා DMLB බණ්ඩාරනායක මහත්මයා. ඉතින් යූරියා සම්බන්ධයෙන් වර්තමාන කෘෂිකර්ම අමාත්‍යවරයා අදහස් පළ කරලා තිබුණා. නියමිත ප්‍රමිතියෙන් තියෙන ශාක පෝෂක ආනයනය කරන්න කටයුතු කරනවා කියලා තිබුණා. ජාතික ප්‍රතිපත්තියක් වෙච්ච කාබනික පෝර ප්‍රචලිත කරනවා වෙනුවට කෘෂිකර්ම ලේකම්වරයා රසායනික පොහොර අවශ්‍යයි කියන දේ කිව්වොත් එවැන්නේ තමන්ට අවශ්‍ය නැහැ කියලා ඒ මොනොත් ජාතික ප්‍රතිපත්ති එතනින් අවසන් වෙනවා කියලා ජනාධිපතිවරයා ප්‍රකාශ කරලා තිබුණා. ඒ විතරක් නෙමෙයි ජාතික ප්‍රතිපත්ති මත පිටුලා කටයුතු නොකරන අය එතනින් තවදුරටත් රඳව ගන්න අවශ්‍ය නැහැ කියලා ජනාධිපතිවරයා කිව්වා. මේ කාරණා සාකච්ඡා වෙලා ටික දවසක් යද්දී අපි මේ කතා කරන මේ මොහොත වෙන විට ක්‍රීඩා පුරස්කාර අමාත්‍යංශලේ කම්බරේ ආයින් කරලා තියෙනවා. මේ කාබනික පෝර වැඩපිළිවෙල කඩිමුඩියේ ක්‍රියාත්මක කරන්න ගිහිල්ලා වීගොවිතන ඒ ඇතුළු අනෙකුත් වගාවන්ගේ නිෂ්පාදනයේ 75% වෙනකන් පහත වැටිලා තියෙනවා. ඉස්සරහට ආහාර හිඟියක් ඇති වෙන්න පුළුවන් මේ වගේ ප්‍රකාශ ඔහු කරා. ඉතින් මේකත් මේ තනතුර නැති වෙන්න හේතුවක් කියලා බොහෝ දෙනෙක් සඳහන් කරනවා. ඔහුත් කියලා තිබුණා මං කෘෂිකර්ම අමාත්‍යංශලේ ලේකම්බරය විදිහට දවස් 195ක් වැඩ කරා. ජූලි මාසේ 10 ආහාර සුරක්ෂිතතාවය කියන්නේ තමන්ගේ පරීක්ෂණවල මූලික අංගය. ඒකට තමන්ට සම්මාන පවා ලැබිලා තියෙනවා. කෘෂි ආර්ථික විද්‍යාඥයෙක් විදිහට වසර 30ක් තවත් 100ක් 200ක් එක්ක මේ කටයුත්ත තමන් කරලා තියෙනවා. ඉතින් මට කියන්න බැරි නම් ඉස්සර ආහාර ඉංගියක් එනවා කියලා ඒකෙන් වැඩක් නෑ. මේක තමයි විද්‍යාවේ තියෙන වැදගත්කම. කාට හරි මේ දේ නොවැදගත් වෙන්න පුළුවන්. නමුත් කොළේ වහලා ඉන්න කෙනෙක්ට කරදරයක් වෙන්නත් පුළුවන්. හැබැයි මේක තමයි ඇත්ත කතාව කියලා ඔහු ඊට පස්සෙත් මාධ්‍යයට ගිහිල්ලා අදහස් දක්වලා සඳහන් කරලා තිබුණා. ඉතින් මේවා බොහොමයක් පදනම් වෙලා තිබුණා මේ තනතුර අහිමි වෙන්න. කාබනික වගාව 100% ප්‍රායෝගිකව කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. කාබනික කෘෂිකර්මාන්ත වැඩපිළිවෙල අඩාල වුණේ කේවට්ටයන්ගේ උපදෙස් ලබාගෙන ඒවා ක්‍රියාත්මක කරන්න යන්න කටයුතු කරපු නිසා කියලා ඔහු සඳහන් කරලා තිබුණා. ඉතින් 100% කාබනික කරන්න පුළුවන් පර්චස් භාගයක් විතර තියෙන කෙනෙක්ට හෙක්ටයාර 108ක් කාබනික වගාව කරන්න මේකේ තියෙන ගසුත් මදි, කොළත් මදි, ගොමක් මදි මේ ඔක්කොම ක්‍රමානුකූලව කරන්න ඕන දේවල් කියලා ඔහු තනතුරෙන් ඉවත් වුණාන් පස්සෙත් යම් විවේචනයන් ප්‍රමාණයක් සිද්ධ කරලා තිබුණා. ඔහු කියන්නේ මේක කාබනික වගාවට කාබනික කෘෂිකර්මාන්තයට 100% යන එක ප්‍රායෝගික වැඩපිළිවෙලක් නෙමේ, විශේෂ නොදන්නා අයගේ උපදෙස් මත තමයි මේ වැඩේ සිද්ධ වුණේ කියලා හිටපු ලේකම්බරයා තමන්ගේ තනතුර අහිමි වීමෙන් පස්සේ මාධ්‍යත් එක්ක අදහස් දක්වලා කියලා තිබුණා.
අපි අවසාන වශයෙන් දවසේදී අවධානය යොමු කරන්නේ චීනය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මේ දේශපාලන ත්‍රිකෝණය සම්බන්ධයෙන් කතා කරන්නටයි. චීන තානාපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණ උතුරේ සංචාරයක නිරත වෙලා තිබෙනවා. ඒ අතරතුරේදී ඉන්දියාවේ මහකොමසාරිස්වරයා මේ ගැන ප්‍රශ්න කරලා තිබෙනවා. මනෝජ්, මේ කාරණාව සම්බන්ධයෙන් අපි අවසාන වශයෙන් අවධානය යොමු කරමු.
ඔව් මතුර, දැන් මේ වෙලාවේ ලංකාවේ ඉන්න චීන තානාපතිවරයා උතුරේ සංචාරයක් කරා. මේක ටිකක් යම් ආකාරයකට ආන්දෝලනයට ලක්ුණු කාරණාවක් බවට පත් වුණා. යාපනයේ පේදුරුතොඩුවේ තානාපතිවරයා සංචාරය කරනකොට ලංකාවේ ඉන්න ඉන්දිය මහකොමසාරිස්වරයා ඩග්ලස් දේවානන්ද ධීවර ඇමතුමාට දුරකථන ඇමතුමක් දීලා චීන තානාපතිවරයා උතුරේ සංචාරය කරන්නේ ඇයි කියලා විමසීම් කරලා තිබුණා කියලා වාර්තා වෙනවා. මේක නිරීක්ෂණ චාරිකාවක් විතරයි. අපේ ජනතාවට චීනය උදව් කරන්න යනවා, මට ඒක නතර කරන්න බෑ කියලා ධීවර ඇමතිවරයා කිව්වා කියලා වාර්තා වෙනවා. චීන තානාපතිවරයා අධිබල ඩ්‍රෝන භාවිතා කරලා ඉන්දිය මුහුදු තීරයේ නිරීක්ෂණය කරලා තියෙනවලු. ඉන්දිය මුහුදු තීරයේ නිරීක්ෂණය කරලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මන්නාරම ටාපු තානාපතිවරයා ආදම්ගේ පාලමත් නිරීක්ෂණය කරලා තියෙනවා. ඊට පස්සේ මාධ්‍ය අදහස් වෙන සද්දි මේක ආරම්භයක් විතරයි කියලා චීන තානාපතිවරයා කියලා තියෙනවා. ඉතින් මේ සංචාරය පිළිබඳව ඉන්දියාවක් අවධානයෙන් හිටියා, ලංකාවේ මාධ්‍යත් අවධානයෙන් හිටියා. කොමුණ අවසානයේ උතුරු සංචාරයෙන් පස්සේ දකුණට ආපු චීන තානාපතිවරයා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා හම්බ වෙලා සෞඛ්‍ය උපකරණෝගයක් ලබා දීලා තියෙනවා. රුපියල් 196ක් වටින වකුගඩු රෝගීන්ට අවශ්‍ය උපකරණෝගයක් තමයි චීන තානාපතිවරයා විපක්ෂ නායකවරයාට පරිත්‍යාග කරලා තිබුණේ. මේ උපකරණ සමගි ජන බලවේගයේ හුස්ම වැඩසටහන යටතේ රෝහල් වලට පරිත්‍යාග කරන්නත් විපක්ෂ නායකවරයා තීරණය කරලා තියෙනවා. ඉතින් එවැනි සිදුවීමුත් ගෙවුණු සතියේ
මනෝජ් උදටියාවල. මනෝජ් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. අපි එහෙනම් ලබන වසරේ නැවතත් හමුවෙමු. සුබ නවසරක් ප්‍රාර්ථනා කරනවා මනෝජ්.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.